සිදුවීම ගැන යෙදීමේ සිදුවීම ගැන අපි කොච්චර මේ ඒකට යොමු වෙන්න ගියත් අර අපි දන්න දැනුම ඉස්සරහට ඇවිල්ලා ඒක ඒකෙන් ඒක අර අගේ දෙයක් වගේ තේ හැංගලා මේ ඒක බාධා වෙනවා. එතකොට අපි දැන් කල්යාණ මිත්‍රයාට මේ යොමු වීම අපිට ඒක කල්යාණ මිත්‍ර යොමු වීම කියන තරම් ලේසි පහසු කාරණාවක් නෙවෙයි. මොකද අපි මට හිතෙන විදිහට අපි අසරණ වීමකින් තොරව කල්යාණ මිත්‍රයෙකුට යොමින බැරි බවක් මට හැඟෙනවා. මොකද අපි හැම වෙලාවෙම අපි දන්න දැනුම ඉස්සරහට දාලා ඒක අපි තුලින් ඒකට විසඳුමක් උත්තරයක් හොයාගන්න හැමලම උත්සාහ කරනවා. එතකොට අපි එතන කළ යුත්තේ අපි ඒ ගැන ප්‍රශ්න කිරීම අපි අසරණ භාවයට පත් වෙන තාක් ඒක ප්‍රශ්න කිරීමද එහෙම අසරණ භාවයකට පත් නොවි අපිට බලෙන් මේ කල්යාණ මිත්‍රකට යොමු වෙන්න බෑ. මට ධර්මයක් වශයෙන් මතක් වුණේ අපි දැන් අපි මම මේ නිව්ස් ආයතන එක දැක්ක වෙලාවට අර ගිනිගෙන තියෙන බිල්ඩින් එක උඩ තට්ටු ඉඳලා කෙනෙකුට ඒ ගින්නෙන් බේරෙන්න ක්‍රමයක් කොච්චර උත්සාහ කළත් අවසානයේ අසරණ 100%ක්ම අසරණට වුණාට පස්සේ තමයි අර පල්ලෙයා කවුරු හරි කට්ටියක් ඉන්නවා නම් එයාට පණින්න කියනවා නම් උඩ ඉඳලා ඒ පල්ලෙයා ඉන්න කෙනා කෙරෙහි විශ්වාසයක් ශ්‍රද්ධාවක් වගේ එකක් ඇති වෙලා ඒ තනිකර අසරණ වුණාට පස්සේ තමයි එයා ඒ අරගොල්ල ගැන විශ්වාසයලා පණින්න එතන. ඒ වගේ දෙයක්ද මෙන්න සිදුවෙන්නේ. අපි දැන් මේ ප්‍රශ්න කළා අන්තිමට අසරණ තත්ත්වයට පස් වුණාම එතකොටද ඒ වගේ අවස්ථාවකද අපි කල්යාණ මිත්‍රකට ඇත්ත වශයෙන්ම සත්‍යවාදීව යොමු වෙන්නේ කියලා මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. මම හිතනවා මගේ ප්‍රශ්න ටික දිග වැඩි. මම හිතනවා ඔබතුමාට තේරෙන්නේ නැතුව මොකද්ද කියන උත්සාහ කරන්න කියලා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව්. ප්‍රශ්නේ හොඳයි. එහෙනම් අපි ඇහෙනවා මේ සම්මන්ට තනියෙන් කරන්න බෑ කල්යාණ මිත්‍රෙක් එක්කම යන්න ඕන. කල්යාණ මිත්‍රා කියන විදිහටම කරන්න ඕන. නමුත් අපි කැමති නෑ කොයිලා අපි තව කෙනෙක් කියන විදිහට කරගෙන යන්න. මොකද මම දහම දන්නවා මට මේක පුළුවන් කියන පැත්තටමයි එන්නේ මොනව හරි අහනකොට. ඒ එහෙම කියන තාක්කල් මේ දහමට අනුගත වීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒනවාට අපි කැමති නැහැ ඒක පිළිගන්න. අපිට හැමතිස්සම හිතන්නේ නෑ ඔය කිව්වට මට පුළුවන්. එහෙම අර කිව්වා වගේ බොහොම හොඳ උදාහරණයක් ඔබතුමා ගත්තේ ගොඩ නැගිල්ලක ගිනි ගන්නව නිකම් පනින්නේ නෑනේ. කරගන්න දෙයක් නැතිම වුණ වෙලාවට තමයි පහලට පනින්නේ. කියන්නේ ජීවිත ආශාවත් අතහැරලා අනිත් අයට තමයි බාර දෙන්නේ මාව බේරගන්න කියන එක. සමන්ත බේරෙන්න විදිහක් නැහැ. අන්න ඒක නියම අසරණ වීමක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ අසරණ වීම බලෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. තමන් මහා දුකක ඉන්න බව වැටහෙන්නත් ඕන. මේකෙන් බේරෙන්න මට තනියෙන් දැහැ කියන තැනටත් එන්න ඕන. එතකොට තමයි තව කෙනෙක්ගේ පිහිට තව කෙනෙකුට බාර දෙනවා. ඒ සමාට කිසිම විදිහකට බේරෙන්න බෑ කියන තැනට එනවා. ඒකෙදි අපි තේරුම් ගන්න තියෙන්නේ මේ දුක්ඛ සත්‍ය කියන එක කොච්චර ගැඹුරු දෙයක්ද. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කෙනෙක් දුක දැක්කනම් තවත් මොහොතක්වත් පමා වෙන්නේ නැහැ. ඒ දුකෙන් ගැලවෙන්න අර හිත ගිනි ගත්ත කෙනා ඉගෙන හිමන ලෙස. අපි එහෙම උත්සාහයක් යෙදෙන්නේ නැහැ කියන්නේ ඒ දුක ආපේ සත්‍ය කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. අපි දන්නවා කියලා හිතනවා. ඒ හිතුවට ඒ දුක දැක්කනම් ප්‍රමාද වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන මට්ටමට දුක දැක්කනම් කෙනෙක් තවත් මොහොතක්වත් ප්‍රමාද වෙන්නේ නැහැ. එතකොට මොකද්ද ඒ දුක කියන්නේ? මට මේ ලැබෙන මං අකමැති දේවල් ටිකට නෙවෙයි. මට දෙයක් කරගන්න බැරි අකමැති දේවල් තියෙනවානේ, අපි කැමති දේවල් වල එහෙම දුකක් අපිට දැනෙන්නේ නැහැ. තමයි මේ අකමැති දේවල් වලට එන දුක කියන්නේ ලෝකෙට අයිතිකරු. බුදු කෙනෙක් පෙන්වන්නේ මේ ලෝකය කියන එකම කැමැති පැත්තේ ආවත් ඒකත් දුකම තමයි. කැමැති පැත්තේ ආවත් ඒකත් දුකම තමයි කියන ඒ විදිහ. එතකොට අපිට අකමැති පැත්තේ දුක විතරක් නෙමෙයි කැමැති පැත්තේ. ඊළඟට මේ මදහත් අදුක්කම අසුත කියන පැත්තත් ලෝකය කියන එක දුක කියන එකෙන් මොන විදිහකටවත් ගැලවීමක් නැහැ. ජීවත් වෙනවා කියන්නේම දුක කියන මට්ටමකට එන්න වෙනවා. ජීවත් වෙනවා කියන්නේ තව විදිහකට ජීවත් වෙන්නේ ආයතන අරමුණු ගන්න ස්වභාවයෙන්, දික්ක සුඛ මුඛ විඤ්ඤාත ස්වභාවයෙන්ම දුක නැත්නම් ලෝකය සත්‍යය ඒ මායය කියන මට්ටම. මේ දේවල් අහන්න ලැබෙනවනේ. බෑ අපිට මේ මට්ටමෙන් පේනවද? මේ අරමුණක් ලැබෙන මට්ටමම ලෝකය දුක කියනවා වගේ අවබෝධයක් තියෙනවද? එහෙනම් මං හිතන්නේ අවබෝධය තිබුණත් හරි අසරණ වෙනවා. මොකද ආයතන වැඩ කරන එක නවත්තන්න බෑනේ. දැන් ඒක අපිට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒක දුකයි කියන එක ප්‍රඥාවටම අහු වෙන්න ඕන එකක්. ඇතුල දැනෙන එකක් නෙවෙයි. දකිනවා එහෙනවා කියන මට්ටම ලෝකය කියලා හරි දුක කියලා හරි දකින මහා ප්‍රඥාවක් ඕනේ. ඒක බුදු කෙනෙකුට විතරයි පෙන්වලා දෙන්න පුළුවන්. අපිට තියෙන්නේ ඒක ලැබුණාට පස්සේ ඒකට කැමැතිද අකමැතිද කියන පැත්තෙ. සිද්ධිමාලාවක දුක දකින්න හදනවා මිසක් ලැබීමම දුකයි කියන මට්ටම බොහොම අපහසුයි දකින්න. ඒක මේ දහමකින් ඇහෙන්නම ඕන. කියන්නේ පිටින් ඇහෙන්නම ඕන. කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් ඇහෙන්නම වෙන. සලායතන කියන්නේ ලෝකය. ලෝකය කියන්නේ දුක. ලෝකය පිහිටන්නේ දුකමත්තනේ. දුක්ඛේ පටිච්චෝ ලෝකෝ. මේවා ඇහිලා තියෙනවා. ඇහිලා තිබුණාට අපිට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ, දකින්නේ නැහැ. දන්න දකින්න ඒක බවට පත් වෙන්නේ නැහැ. දන්න දකින ස්වභාවයේ එක තමයි ඒකට සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඥානතෝ පස්සතෝ ඥානං පස්සං යථා භූතං. ඒක අපි දන්න උනත් දන්න කියන්නේ යන්තම් ඇහිලා තිබුණත් දකින පැත්තකට එන්නේ නැහැ. එහෙම ඇවිල්ලා නම් ඒකට ඒකෙන් මිදෙන්නමයි උත්සාහය තියෙන්නේ. මඤ්ඤණා වෙනවා මාමඤ්ඤති පැත්තට තමයි උත්සාහය. ඒතර ඒ උත්සාහයක් යදාගෙන නම් ඒ සියුම් ප්‍රඥාවක් එනවා. මේ ඒ ස්වභාවයට එනකන් දහම අහන්න වෙනවා, විමසන්න දහම අහන්න වෙනවා, විමසන්න. ඒතකොට මේක අර තමන් තුළින් දකින මට්ටමට එන්න නම් ඒ කල්‍යාණ මිත්‍රයාගේ උපකාරය ඕන වෙනවා. කෙනෙක් වෙන්නලා දෙන්න වෙනවා. මොකද තනියෙන් උන්ට දෙන්නේ නැහැ. අපිට දෙන්නේම අපිට එන අදහසක් මිසක් ඇත්ත සත්‍යෙ නෙවෙයි. අපිට අදහසක් එනවා කියන්නේ යථාභූත ස්වභාවය නෙවෙයි. ඒක සක්කාය දිට්ඨිය. මට මේක වැටහෙනවා, මේක මේකයි කියලා දැනගන්නවා කියන මේ ඒ ස්වභාවය ඉක්මවාන දැක්මක් මේක. ඒකයි මේකේ හරිම අපහසු. කොයි විදිහට කිව්වත් කොයි විදිහට තේරුම් ගන්න හැදුවත් එතෙන්ට එනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඥානයකටම අහුවෙන්න වෙනවා. එතකොට මොන විදිහට ප්‍රායෝගිකත්වය ගත්තත් දැන් ඔබතුමා කියුව ඒ ප්‍රායෝගිකත්වය කියනකොට අපි ප්‍රායෝගිකව මේ දේ අත්දැක්ක කියනව මත්තමනි ප්‍රායෝගිකත්වය. ඒ රූපය අත්දැක්ක වෙන්න පුළුවන්, සත්‍යයක් ඇහුණා පුළුවන්, ඒ ප්‍රායෝගිකත්වය. එතකොට ඒ ප්‍රායෝගිකත්වයේ කියන ඒ මුලා වෙලා කියන සත්‍යය දකින්නවා කියන එක ලේසි නෑ. නොදන්න කම මතයි ප්‍රායෝගිකත්වය. නොදන්න කම මතයි ලෝකය. කියන ස්වභාවයක්. ඒක තමයි දහම පැත්තෙන් ඇහෙන්නේ නේද? එහෙම වුණාට දැන් අපිට ඒකමයි සිද්ධ වෙන්නේ. ලෝකය හම්බ වෙනවා කියන්නේ නොදන්න කම. අවිද්‍යාවම. ඇත්ත ඇති හැටි නොදන්න කම. ඉතින් අන්නේ ඒක මත තමයි අර ඒ නුවණින් දකිනකොට තමයි අසරණ භාවයේ. මේක දන්නවනම් මෙහෙම වෙන්න ඉදිහක් නැහැ නේ. නොදන්න කම මත මේ මොකද්ද මේ නොදන්න කම කියන්නේ? ඒක ඇහිලා තියෙන එකක් නිසා දැන් අපි නොදන්න කම මොකද්ද කියලා දන්නේ නැහැ. මේක මොකද්ද කියලා අපිට අහුවෙන්නේ නැහැ. හැබැයි සද්ද ඇහෙනවා, රූප පේනවා, ඒ ටික වෙනවා. බුදු කෙනෙක් තමයි පෙන්වන්නේ මේ දුක, අවිද්‍යාව, අරමුණ නැත්නම් ඔකේ අනිත්‍ය සංඥාව. ඒකට අනිත්‍ය සංඥාව වඩන කියලා හැම ඇහෙනවා. ඒක වෙන්න නම් ඒකේ අවබෝධය තියෙන්න ඕනනේ. මේක මොකද්ද කියලා දැකලා ඒ අවබෝධයත් එක්ක තමයි ඒ සිද්ධ වෙන්නේ. ඒ අසරණ භාවයේ අර වචනෙන් කියනවට වඩා එහාට ගිය මට්ටමක්. කොහොම අසරණ ස්වභාවයකද ඉන්නේ? දැනක් කරගන්න කිසිම දෙයක් නැහැ. අන්න එතකොට තමයි ඒ ධර්ම ඇහෙන්නේ. දැන් අසරණ භාවයේ තේරුම් ගන්න නම් ලොකු ප්‍රඥාවක් දෙන්න දකින්න වෙනවා. ප්‍රඥාව කියන එක එකතරේ පහළ වෙන්නේ නැහැ නේ. එහෙනම් ඒකට ධර්ම අහන්න වෙනවා, විමසන්න වෙනවා. ධර්ම අහන්න වෙනවා, විමසන්න වෙනවා. පැහැදිලි නේද මේ? හරි මහත්මයා.
එහෙමයි කොග්ලි මහත්මයා, මේ එතනදී දැන් කොහොමත් ඔබතුමා විස්තර කරපු දේ මට පැහැදිලි වුණා. අපිට මුලදී එනොත් අපි ප්‍රඥාව තුලින් ප්‍රඥාව ඔබතුමා දැන් සංකල්පයේදී මේ අතහැරීම සක්කාය දිට්ඨිය කියන මේ සම්මුතිකයේ අස්ත්‍රය අතහැරීම වෙන්නේ ප්‍රඥාව තුලින් වුණාට අපිට මුලදී කොහොමත් ලෞකික මට්ටමින් පටන් ගන්න වෙන්නේ යම් කිසි අතහැරීමකින් තමයි. මොකද අපි කොච්චර මේ ගැන හොයන්න ගියත් ප්‍රශ්න කරන්න ගියත් එතන අපිට අවසානයේ මොකක් හරි පිළිතුරක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ තමුන්ටනේ. එතකොට එතන කොහොමත් අපි ඒකට සුඛියත්වයට අහු වෙනවාම. එතකොට එහෙම ගිහිල්ලා කියලා මුලදී පටන් ගන්න වෙන්නේ යම් කිසි ලෞකික මට්ටමකේ අතහැරීමකමයි. අතේනම් කල්යන් මිත්‍රන්ට යොමු වෙන්නේ ඒකත් අර කොච්චර උත්සාහ කළත් තමුන්ට අර යමක් ලැබෙනවා නම් යම් කිසි සතුටක් මේක මෙහෙම වෙන්නේ නැති කියලා හිතුවත් එතන සමුන්ට ලැබෙන ගතියක් මේ තියෙන. එහෙමනම් අපි මුලදී පටන් ගන්න වෙන්නේ යම් කිසි මට්ටමක අතහැරීමකමයි කියලා මට කිසිම එකක් හරියට කියන්න බැහැ.
ඔය එතන දැන් ඇයි අතහැරීම කියලා මොකද්ද අදහස් කරන්නේ ඔබතුමා?
එතන අදහස් කළේ අතහැරීම කියලා අපි කොච්චර උත්සාහ කළත් පිළිතුරක් ලැබෙන්න පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මොකද ඒක මේ අර වෙන කෙනෙකුට කල්‍යාණුස යොමු වීමකින් පමණමයි අපිට මේ ඒක යථාර්ථය කියලා යොමු වෙන්න හම්බ වෙන්නේ කියන දති එන්නව. නැත්නම් අපි හිතුවොත් මේ තමුන් හිතලා මේ ධර්මය තුලින් මට මේක වැටහෙනවා මේක වෙන්නේ නැති කියලා හිතුවත් එතන කොහොමවත් අපිට ඒක පිටපත් එතන ලැබෙන්නේ නැහැ කියන අදහස.
ඔව් එතකොට ඒක හැබැයි මම දන්නේ අතහැරීම කියන වචනේ කොච්චර සුදුසුද කියලා. ඒකෙන් මොකද අදහස් වෙන්නේ කියලා? අතහරින්නේ මේ සොයන ගතියද නැත්නම් හම්බ වෙන දේවල්ද? මොකක්ද මේ අතහරිනවා කියලා අදහස් කරන්න. මොකද ඕක එහෙනකොටම අපි අතහරිනවා කිව්වොත් අපි කරන වැඩක් වෙනවනේ. එහෙම නෙමෙයි. ඒකේ තෙවීම. දැන් ඇහෙනවා රැකෙන්නේ නැහැ. ඒකට නේ තෙවීම එන්නේ. ඇහෙන එක අපිට වැටහෙනවා නම් හොයන්න දෙයක් නැහැ. එතන ඉතරිස්සන් වෙනවා. මේ කියන එක තේරුණා කියලා හිතනවා නම් එතකොට හොයන්නේ නැහැ. අපිට හොයන්න නම් ඒක වැටහෙන්නේ නැහැ කියන පැත්තකින් එන්න ඕනනේ. අපි දන්න එකට ගැලපෙන්නේ නැහැ. එතකොට හොයන කෙනාට නිකන් ඉන්න බෑ. හොයන්න වෙනවා. ප්‍රශ්න කරන්න වෙනවා. මොකද්ද කියලා. කොහමද එහෙම වෙන්නේ? කියන්නේ ප්‍රශ්නත් එක්ක තමයි නිතරම තියෙන්නේ. මේ සෙවීම කියන එක මතුවෙන්න ඕන. සත්‍ය සොයන කෙනා නවතින්නේ නැහැ. යන්නේ එහෙම ගතිය. ප්‍රශ්න කිරීම මෙහෙම වෙනවා. හැබැයි අපිට ඕක අනිත්‍යත් තමයි වෙන්නේ. එතකොට දැන් හොයන කෙනාට හොයන්න වෙනවනේ. නවතින්න බෑ. වැටහෙන්නේ නැහැ. හැබැයි අර දහම ඇහෙන හින්දා වැටහිලා නැති බවක් දන්නවා. ඒ කියන්නේ වැටහෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා හිතාගන්න බෑ. ඒකෙන් ඇත්ත දන්නවත් නෙවෙයි. හැබැයි මේ දන්න ටික නෙවෙයි කියලා තේරෙනවා. දන්නවත් නෙමෙයි දන්න ටික නෙවෙයි කියලාත් තේරෙනවා. දැන් ගොඩක්ලාට අපිට වරදින තැන තමයි දන්නව නෙවෙයි කියනකොට අපි අර උත්තරේ දැනගෙන ආයක නෙමෙයි කියලා ඒ පැත්තෙන් එනවා. දැන් මේක එන්නවන උත්තරේ දැනගෙන නෙමෙයි. හැබැයි දන්නේ නැහැ කියලාත් දන්නා. ඒ හින්දා හොයන්න වෙනවා. දන්නේ නැහැ කියලා දන්නවා කියන්නේ උත්තරේ දන්නවා කියන එක නෙවෙයි. මේ කියන එකට ගැලපෙන්නේ නැහැ කොයි විදිහකටවත්. ඒක සෙවීම තියෙන කෙනා අර Taman දන්න ටිකෙන් නවතින්නේ නැහැ නේද ඒකට. සෙවීම දිගටම යනවා. ඒ ප්‍රශ්න කිරීම දිගටම යනවා. අත අතහැරීම කියලා දෙයක් දාගත්තොත් මම දන්නේ ඒක කොච්චර හරිද කියලා. අතහරිනා අපිට දේවල් තියෙනවා ඒවා අතහරිනවනේ. එහෙම අදහසකට යනවනේ එහෙම එකක් නෙවෙයි. මොකද අපි දන්නවනේ අපහැරීම පුරුදු කරපු අය හිටියා බුදු දහම ඇහෙන්නේ නැතුව මේවා තියෙන හින්දායි ප්‍රශ්නේ හින්දා අපහරිනවම. ඒකේ විමුක්තිය හොයපු අය එහෙම අපහැරීම කළා. හැබැයි මේ බුදු දහම කියන්නේ එහෙම අතහැරිය පලියට හම්බ වෙන දැන් නෙවෙයි. ඇත්ත දැකීමමයි සත්‍ය අවබෝධයමයි කියන්නේ. ඒක ප්‍රඥාව නැත්නම් ඥානය තුලින් වෙන එකක් සත්‍ය අවබෝධය නේද? ඥානය වැඩෙන්න මොනවද වෙන්න ඕන? අපේ සෙවීම මන අහන්න විමසන්න කියන දෙකේ තමයි යන්නේ. බණ ඇහෙන්න නම් කල්යාණ මිත්‍ර ඇසුරු වෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය වෙන්න ඕන. ඒකට ඒකට අනුව විමසන්න වෙනවා. ඇහෙන දෙයට අනුව විමසන්න වෙනවා. අනේ ඒ වගේ. දැන් ඕකෙත් අපි සමහර විට හදා ගන්න පුළුවන් මේ අතහරින්න අතහරගෙන ගියාම අවබෝධ වෙනවා. එහෙම එකකුත් නෙවෙයි නේද? පෙරවන් සරණයි.
කරන්තරණයි ડોક્ટર වේ. දැන් අර ඔබතුමා සඳහන් කළ පරිදි අපි අර සෙවීම ප්‍රායෝගිකත්වයේ යෙදෙන දේ ගැන සෙවීමේදී එතනත් පොඩි මත් ප්‍රශ්නයක් නැගුණ අපේ එතන යම් කිසි ප්‍රමාදයක් අපි තුලින් සිදුවෙනව නේද කියලා. මොකද අපි දැන් ඒක දැන් කොහොමත් අපි යමක් දැකීමේදී ඇසීමේදී ප්‍රායෝගිකත්වයේදී අපි යමක් බාර අරගෙන තියෙන දෙයක් දකින්න කෙනෙක් ඉන්නවා කියන தත්ත්වෙත් තත්ත්වයට පත් වෙන දැනදී යම් කිසි ප්‍රමාදයක් ඇතිව සිදු වෙනවාද කියලා මට හිතනවා. මේ අපි සෙවීම පටන් ගත යුත්තේ ඒ ඊට කොයි වගේ තැනකද එතන යම් කිසි ප්‍රමාදයක් ඇතිව සිදු වෙනවාද කියන එක මට දැනගන්න ඕනේ පිරුවන්සන්.
ඔව් දැන් ප්‍රායෝගිකත්වය කියන්නේ එක්තරා විදිහකට ඒක ප්‍රමාදයක් තමයි. ප්‍රමාදය කියන්නේ අපි ඇත්ත දැකපු නැති නිසානේ ප්‍රායෝගිකත්වය කියන්නේ ලැබීමක් නේ. ඒක ලැබීම කියන්නේ ප්‍රමාදයක්මනේ. මම අර උදාහරණයක් කිව්වොත් නේ මොකද්ද කියලා ටිකක් අදහසක් එයි. අර දැන් වතුරේ බල්ලා කියන එක බල්ලා දැක්කට පස්සේ බල්ලෙක් ලැබෙන. ඒකට ඒ බල්ලෙක් ලැබුණා කියන්නේ ප්‍රමාද වෙලානේ. අවිද්‍යාව යෙදිලානේ. නොදන්න කම යෙදිලා. දැන් ඒ බල්ලගේ මානසිකත්වයට ගෙහින් බලන්න. දැන් අපිට යම් කිසි දෙයක් පේනවා. අපිට හිතෙන්නේ තියෙන දේ පේනවා කියලා. ඒකට අපිට අපේ මත්තමේ දැන් ඇහෙන් මොනවා හරි පේනවා. පේනවා කියලා දැනගන්නේ අපිට බාහිර දෙයක් අරමුණු වෙනකොට නේ දැනගන්නකොට. හරි. ප්‍රායෝගිකත්වය කියන්නේ ඔය වගේ මට්ටමක් නේද? ඒක ඒක දැකීමේ වෙන්න පුළුවන්, ඇසීමේ වෙන්න පුළුවන්, ඔය ඕන එකට වෙන්න පුළුවන්. දැනීමේ දැනගැනීම. ඒකට ඒ ස්වභාවයට යනකොට අපි ඒකේ බැසගෙන ඉවරයි. ඒකයි ප්‍රමාද වෙලා තියන්නේ. එතකොට මෙන්න මේ බැස ගැනීම වෙන්නේ ඇත්ත ඇති හැටි දකින්න නැති හින්දා. යථාභූත ස්වභාවය දැකලා නැති හින්දා. එතකොට ඒක තමයි මං කියේ දැන් ශේක පුද්ගලයා වුණත් මඤ්ඤණාව වෙනවා. අඤ්ඤණා නොවී ඉන්නා නෙමෙයි. නෑ මඤ්ඤති කියනකොට රහත් වෙන්න වෙනවනේ. මා මඤ්ඤති. දැන් සත්‍ජනයා මඤ්ඤති, ශේක පුද්ගලයා මා මඤ්ඤති. ඒ මඤ්ඤණාව එහෙමම තියෙනවා. හැබැයි වෙනස තියෙන්නේ එක එක අර ඥානයක් කියදෙන හින්දා ඒක වැරදි බව දන්නවනේ. ඒක යෙදෙනවා කියන්නේ එතකොට ඒකේ නිදීමේ උත්සාහයකනේ. දැන් වැරදි බව දන්නව නම් තමයි නිදීනේ උත්සාහ කරන්නේ. වැරදි බව දන්නේ නැත්නම්, අඩුවක් තියෙන බව දන්නේ නැත්නම් නිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයානේ දැන් බල්ලගේ මානසිකත්වෙට එයා වැරදි බව දන්නේ නැහැ. එයාට නිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයාට අවශ්‍යතාවයක් ආවොත් එන්නේ අර තරහ ගන්න එක වැරදි, රාගයක් ඇති කරගන්න එක වැරදි. ඔය මට්ටමේ ඒ දැක්මකට විතරයි යන්න පුළුවන්. ඒක තමයි ඒ තනියෙන් යන්න පුළුවන් ගතිය, ඒක ලෝකෙට අයිති බව. හැබැයි මේ ලැබීමේම වැරද්ද කියන එක තනියෙන් අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. අන්න එතන තමයි අර අසරණ වෙන්නේ. අසරණ වෙන්න නම් මේක ඇහෙන්නම වෙනවනේ. ඔය දන්න දේ නිමෙයි ඇත්ත කියන එක ඇහෙන්න වෙනවා. ඒක තනියෙන් අපිට පේන්නේ නැහැ. මේ පෙනීම කියන එකේ ප්‍රශ්නයක් කියන එක කොහොම දකින්නද? ඇසීම කියන එක ප්‍රශ්නයක් කියන එක කොහොම දකින්නද? තනියෙන් දකින්න පුළුවන් එක නෙවෙයි. ඒකට ඒක බුදු කෙනෙක්ගෙන් ඇහෙන්න ඕන. අපි ඇහුණා කියලා ඒක බලෙන් දාගන්නත් බෑ අපිට. ඇයි මෙහෙම කියලා ඒක හොයන්න වෙනවා. ඒ ප්‍රඥාවත් එක්ක ඒක යම් කිසි දවසක ඒක එහෙමමයි කියලා පේන තාක්කල් ඒක එහෙම හොයන්න වෙනවා නේද? එතකොට ඒ සෙවීම තනියෙන් කෙනෙකුට උපදින්නේ නෑ. මොකද ඒක අපි ඉන්න දෘෂ්ටිය ඒ තරමට බලවත්. මේක ඇත්තමයි කියන දෘෂ්ටිය. දැන් ඒ උපමාවෙන් හිතුවොත් ඒක පැහැදිලි වෙනවා ඇති. දැන් බල්ලට ඒක ඇත්තක්මයි මේ පේනවා කියන්නේ. ඇත්තක්ම වුණාම ඒක මොකක් හරි අඩුවක් තියෙනවා කියන එක තව කෙනෙක්ගෙන් අහුන් නැත්නම් තනියෙන් හිතන්න පුළුවන් ස්වභාවයක් නෙවෙයිනේ. මොකද අපි හිතන ඔක්කොම ටික තියෙන්නේ අරක ඇත්තයි කියන එක මත ඉඳගෙන. ඊට පස්සේ කො දැකපු දේ වැරද්දක් හොයන්නේ යයි. දැකීම කියන සිද්ධිය කියන තැනට යන්නේ නැහැ. දැන් ඒ එතන මම ඒ උදාහරණෙන් අදහසක් ගන්න කියලා කිව්වා. ඒ දැකීම කියන සිද්ධියත් එක්කම අර සක්කාය කියන ස්වභාවයන් යෙදිලා ඒක අපිට ඇහුන් නැත්නම් හිතාගන්නවත් බැහැ. يعني අසරණ බව දැනගන්නවත් විදිහක් අර දහම ඇහිීමත් එක්ක අර විමසීමත් උපරිමයට යනකොට අසරණ බව තමයි එන්නේ. මේ අසරණ බව එක්ක ඒ අසරණ බව කියන්නේ ලොකු දෙවීමක් තියෙන කෙනා තමයි අසරණ බවට පත් වෙන්නේ. හොවන්න නැති කෙනා අසරණ බවට පත් වෙන්නේ නැහැ. එයාට ප්‍රශ්නෙකුත් නැහැ. එයාට තියෙන්නේ ලෝකෙට අයිති නැත්තමේ ප්‍රශ්න. ඒවයින් ගැලවීමකුත් නැහැ. හැබැයි ඒවයි අර සාවකාලික සුවයකට ගැලවීමක් වෙන්න පුළුවන්. ඒකට තමයි අර ලෝකයට අයිති පැත්තෙන් හිත දියුණු කරනවා කියන පැත්තේ යන්නේ. හැබැයි ඒක ඉතර වීමකට යමු වෙන නම් බුදු දහම ඇහෙන්නම වෙනවා. ඒකට තමයි කල්යාණ මිත්‍ර අවශ්‍ය වෙන්නේ. ເරුවන් සරණයි.
ඒරන් සානේ ડોક્ટર අවි බොම්පින් මම මතක් වුණේ දැන් ඔබතුමා නිතර මතක් කරන අර බල්ලගේ වතුරේ ඇඳෙන රූපේ දැන් බල්ලට ඒක තවත් බල්ලෙක් වුණාට අපිට ඒ ඥාන ඒ නුවණ තාත්තුවට පිටලා තියෙනවා. ඉතින් අපි එහෙම බලනකොට අපේ මනස යම් කිසි මට්ටමක අර බල්ලගේ මනස මට්ටමට වැඩි ඉහළින් තියෙන නිසා අපිට ඇත්තම ඒක ආරම්භ ස්ටාර්ටින් පොයින්ට් එක ආරම්භයක් වගේ ගන්නත් පුළුවන්. ඒ වගේ උදාහරණ වලින් අපිට පිටක් වෙනවා. මේ අපිත් අර බල්ලගේ මට්ටමේමයි අපිත් දකින ඇහෙන තත්ත්වෙදි ඉන්නේ කියලා. එහෙම අපිට අර යම් කිසි මට්ටමක මනසේ මේ පියවක් තියෙන නිසා අපිට ඒක ඒ වගේ උදාහරණ යොදා ගන්න පුළුවන්. අපිට මේකට යොමු වෙන්න කියලා මට ඉක්මනට තේරුම් ගන්න.
ඒක තමයි ඒවා ගැන යම් කිසි අදහසක් ගන්න පුළුවන් ඔය උපමා වලින් විතරයි. ඒකයි බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම මොනවා හරි උපමා අරගෙනමයි දෙන්නන්නේ. මොකද මේක කෙනෙකුට එකපාරට ඒ ප්‍රඥාව අවදි වෙලා මේ කියන්න හදන අදහසම ගන්න අමාරුයි. එතකොට ඒ උපමාවකින් අපි දක්ෂ වෙන්න ඕන. උපමාවේ විස්තර හොයා යනවට වඩා ඇයි මේ උපමාව දුන්නේ? මොන වගේ අදහසක් දෙන්නද මේ උපමාව දෙන්නේ කියන අනේ ඒ ප්‍රති නේද? දැන් උපමාවක් කියන්නේ අපි දන්න දෙයකින් විස්තර කර. හැබැයි ඒ දන්න දේ එකම සිද්ධියක්වත් නෙමෙයි මේ දෙන්න හදන්නේ. ඒක ඉක්මවා යන අදහස. ඊතර වෙන අදහස. ඒ මමාවලින් තමයි මේකේ ගැන යම් කිසි හරි අපට මෙන්න මේ වගේ දෙයක් නේ කියලාවත් අදහසක් ගන්න පුළුවන්. ඒ මමාව කියන එකේදී ගන්න අපි දන්න දෙයක්. දැන් බල්ලගේ සිද්ධිය අපි දන්නවා. අපි එතන රැවටෙන්නේ නැහැ. බල්ලා රැවටෙනවා. ඒතර බල්ලගේ මනසකත්ෙන් බැලුවොත් මේ කියන අදහසට කොහෙත්ම කිට්ටු වෙන්න බෑ. ඒත් අපි ඉන්නේ මේ මට්ටමේ නම් අපි කොහොමද මේ කියන අදහස මතු කරගන්නේ? ඒතර මොකද්ද මේ බුදු කෙනෙක් පෙන්වන්න හදන අදහස කියන එක ගැන ලොකු සෙවීමකට එන්නවා. ඒතර ඒ සෙවීමේදී අපිට නිකන් අර මන් දකින්නේ එක ගයිඩ්ලයින් එකක් වගේ අදහසක් ආවොත් එහෙම මේ කියන්නේ මේකයි කියලා ඒ බුදුහාමුදුරුව පෙන්නන්න හදන අදහස නෙවෙයි ඒක. අපේ දෙකට ගලපගත්තා. එතකොට මේකේ ඉතර වීම කියනකොට කිසිම අදහසක් එන්න බැරි සත්‍යක් වෙන්න ඕනනේ. අනේ ඒකත් එක්ක ලොකු විමසීමක් ඉන්න වෙනවා. ඒකෙන් මේ විමසීම මතු වෙනවා. පොහෙන ගතිය සත්‍ය හොයන ගතිය මතු වෙන්න ඕන මේ දහම ඇහෙනකොට. ඒකයි මම හැමතිස්සම කියන්නේ දහමක් ඇහුණා නම් ඒක වැටහුණා නෙමෙයි. හොයන්න දේවල් ගොඩක් තියෙනවා. තියෙන පැත්තකට යොමු වෙන්න ඕන. ගලිය අදහස. ඒකෙන් තරණයි.
එරන් සරණ ડોક્ટર ඉබ්‍රහම් පින්.
ඔතන කාට හරි අහන්න දෙයක් තියෙනවා. එරන් සරණ. යාපි දහම හොව හොයා යනකොට ප්‍රශ්න කරලා කරලා ඇති වෙලාද මේක ඔච්චර වැඩක් නැහැ කියලාද? දැන් ඒ ප්‍රශ්න නැතිවීමත් ඇත්තට හොඳ වැඩක් නෙවෙයි. තමන්ගේ ප්‍රශ්න කිරීමත් එක්කම විතරයි තමන්ගේ ප්‍රඥාව වැඩෙන්නේ. හැබැයි සමහර වෙලාවට අපි ප්‍රශ්න කරගෙන කරගෙන යනවා මේ. එතකොට අර කියන උත්තරේ ඇහෙන්නේ නැති මට්ටමකටත් එනවා. ඉතින් ඒ දෙපැත්තම බැලන්ස් වෙන්න තමයි නැවත නැවත ඒවා අහන්නේ. පරණ සාකච්ඡා ඊළඟට තව තවාලුදෙන් ප්‍රශ්න කළා කියලා ගැටලුවක් නැහැ. එහෙනම් අපිට වැරදුනා කියන එකේ ගැටලුවක් නැහැ. වැරදුන බව නැත්තම් අවබෝධ නොවුන බව මතයි තව තව ප්‍රශ්න එන්න වෙන්නේ හොයන්න වෙන්නේ. ඒ හොයන ගතියට බාධාව තමයි අවබෝධ වුණා කියලා හිතන තැන. ඉතින් අහන තරමට හොඳයි ඒකයි ඇත්තේ. ප්‍රශ්නයක් තියෙනවා යමු කරන්න.
නැතරම සම්නායි ප්‍රවි ඉන්ස්ටික්ෂන් ප්‍රශ්නයක් යන කල්මන් වාගේ මතුන ප්‍රශ්න කරන්න කැමති. දැන් සම්මාන්තගේ ධර්ම දේශනාවකදී මන්ද අපි හැම වෙලාවෙම මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර කියන ඒවා අපිට අර මේ මේ යම් තියෙන දෙයක් විදිහට හැම වෙලාවෙම හිතට එන්නේ යමක් යන ඉපද සම්මාන්ති පැද්දක දෙන විදිහට ඒවා සම්පූර්ණයෙන් ක්‍රියාවක්. ඒ කියන්නේ ඒක සංස්කාරයක් ඒ වෙලාවේ සකස් වෙන දෙයක්. එතකොට දැන් එතකොට මේ පහතම බුදුරජාන් වහන්සේ උපමාරම් තියනවා. දැන් රූපය කියන්නේ වෙන පිළක් කියන වේදනාව දීපුගුලක් සංඥාව මිරිඟුවක් ඒකෙම සකස්තුන සංස්කාරය කෙසල් කඳක් වගේ ඊළඟට විඥානය මායාකාරයක් විදිහට. එතකොට දැන් කපටිකක්වත් දැන් සංඥාව කියන එක මිරිඟුවක් වගේ අපිට එතනත් ඇති වෙනවා. දැන් මිරිඟුවක් කියන්නේ මොකද්ද කියන එක අර දැන් සාන්වාංශය කියන මිරිඟුවේ මිරිඟුත්වය කියන එක යෙදෙන්නේ කියලා එතන යමක් කියලා ගන්න අපිට ලැබෙන්නේ නැහැ. එතකොට එතනත් වෙන්නේ ඒක අර්ථයෙන් සංඥාව කියන දේ යමක් නෙවෙයි එතන සකස් වීමක් ක්‍රියාවක් කියන තැනදී අපිට යමක් කියලා ගන්න බැරි වෙන. එතකොට මිරිඟුව කියලා ගත්තාම එතනත් අපිට අර මිරිඟුවේ ජලයේ පේනින්ද අපිට එතනත් ඇති වෙන යමක් කියන අදහස එනවා. එතකොට ඒ එතනදී අපි කොහොමද ඒක වටහාගන්නේ? දැන් මෙතන අපි ඒක යමක් කියලා වටහාගන්න ඕනද ක්‍රියාවක් කියලා? ඒකේ අර්ථය විතරයි නේද අපි ගන්න ඕන? පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඔබතුමා ඒක අපිට තවත් වඩා
ඒ උපමා පහ හරි වටිනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහතම බුදුරජාණන් වහන්සේ උපමා පහක් දීලා තියෙනවා. ඒකේ සංඥාවට තමයි මිරිඟුව කියන උපමාව ගන්න. පරිච්ඡේක උපමාවට සංඥා. ඒ උපමා කරන්නේ මිරිඟුවට සංඥා. දැන් අපිට ඇහෙනකොටම මිරිඟුව කියනකොට අපි අර දන්න ස්වභාවයක් තියෙනවා මිරිඟුව කියනකොට. දැන් මිරිඟුව කියනකොටම මතක් වෙන්නේ අර ඈත වතුර වගේ පේනවා. හැබැයි ඒක පෙනීමක් විතරයි. එතෙන්ට ගියාට කවදාවත් වතුර ලැබෙන්නේ නැහැ, වතුර පිහිටලවත් නැහැ කියන අදහස. ඒක දැන් ඒ අදහසින් තමයි පටන් ගන්න. ඒලා වචන එක තේරුම ඉස්සෙල්ලා හොයා ගන්න වෙනවා. සිංහුව කියන්නේ මොකක්ද? අපි පාලි වචනයක් අහනවා. ඔය වචන කියන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට කවුරු හරි කියා දෙනවා වතුර වගේ ඇත පේනවා. ඉතින් එතන වතුර නැහැ කියලා විස්තර කරන්න පුළුවන්. හැබැයි ඒ විස්තර කිරීමේදී මතක තියාගන්න දැන් දුහාමුදුරුවෝ දැන් උපමාවකින් දෙන්නේ ඒ උපමාවේ අදහසක් නේ මතු කරන්න හදන්නේ. ඒක ඉස්සෙල්ලා උපමාවේ විස්තරයක් අපිට තියෙනවා. තමයි මේ ලෝකෙයි විස්තරේ නැත්නම් ඒ භාෂා අර්ථය. මේ භාෂා අර්ථෙන් ඉස්සෙල්ලා ඒක අපි දන්නවා. එතකොට ඒක ගැන විමසන්න වෙන්නේ ඔය වතුර තියෙන බවක් වතුර නොපිහිටන බවක් මේ කියන්නේ. ඒක අදහස ඊට වඩා සියුම්. දැන් මිරිඟු මිරිඟු ස්වභාවය කියන්නේ මොකක්ද? මිරිඟු ස්වභාවය කියනකොට තව ටිකක් හිතනකොට මේක වතුර දන්න කෙනාට විතරක් නෙමෙයි මිරිඟු ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. වතුර කියන එක ජීවිතයක හම්බෙලා නැති කෙනෙකුට අපිට මේකුව කියා දෙන්න බැයි කියලා මේ හිතන්න පුළුවන් ඒදී. වතුර ගැන දන්න කෙනෙකුට නම් කියනවා අර වතුර වගේ පේනවා පැන්ට ගියාට වතුර හම්බෙන්නේ නැහැ. ඒ වතුර කවදාවත් අත්දකලා නැති කෙනෙකුට දැන් මේ ඍංගුව විස්තර කරන්න ගියොත් එහෙම දැන් එතකොට කොහොමද ඒක කියන්නේ? වතුර ගැන දන්නේම නැති කෙනෙකුට මේ ඍංගුව විස්තර කරන්න ගියොත් එහෙම ජීවිතේට වතුර අත්දකලා නැහැ පිටසක්වල කෙනෙක් කියලා හිතන්නකොට දැන් එයාට අපි මේ ඍංගුව කියා දෙන්න. එයාට කිව්වට වැඩක් නැහැ නේ වතුර වගේ පේනවා එතෙන්ට ගියාම වතුර නැහැ කියලා. මොකද එයා වතුර කියන්නේ මොකක්දවත් දන්නේ නැහැ. හැබැයි අර මිරිඟුව අදහස කියන්න වතුරම අවශ්‍ය නැහැ. දැන් මේකේ ගත්තොත් සංඥාව මිරිඟුවකට උපමා කරන්නේ සංඥාව මිරිඟු ස්වභාවය. ඒකට මිරිඟු ස්වභාවයේ අදහස ගත්තානම් ඕනම හම්බ වෙන සතහනකට සංඥාවකට අර මිරිඟු අදහස. ඒ කියන්නේ දැන් මොනවාම හරි දෙයක් විදිහට කියනවා කියලා හිතුණට ඒ දේ කියන එක පිහිටලවත් නැහැ. දැන් ඒකේ එක උදාහරණයක් විතරයි ගත්තේ අපි දන්න දෙයකින් වතුර. දැන් සංඥාව කියනකොට අපිට එක එක විදිහේ සංඥා එන්න පුළුවන් ඕනම ස්වභාවයකට. ඔය මෙන්න මේ වගේ දෙයක් කියලා නිකන් විතේ අර සතහන් ටිකක් නැවෙනවනේ. ඒ සංඥාවක් එන බවම එතන මීරිඟු ස්වභාවය. يعني හිස් ස්වභාවය. දැන් සංඥාවක් කියන්නේ හිස් නෙවෙයිනේ. අපි දෙයකට ගලපනවා. මෙන්න මේ වගේ දෙයක් කියලා අපි ඒ අදහස දාගන්නවා. මේ දාගන්න අදහසම හිස් ශූන්‍ය ස්වභාවය. يعني අපි දැනගන්න අදහස හොඳට බැලුවොත් ඒ අපි දන්න දෙයක්. දන්න දෙයක් කියන්නේ ලෝකෙට අයිති දෙයක්. ඒකට ලෝකෙට අයිති දෙයක් කියන එකේම ප්‍රශ්නයක් නෙමෙයි පෙන්නන්නේ. ශුන්‍යතෝ ලෝකෝ. කියන්නේ ශුන්‍ය බව වැහෙනවා අපිට සංඥාවේ. මොනවා හරි ස්වභාවයක් බවට පත් කරනවා. ඒකට ඒ සංඥාව තමයි අපි තව කෙනෙකුට විස්තර කරන්න ගියොත් මෙන්න මේක මේ වගේ කියලා අර වචනවලට දාන්න යන්නේ අපේ තියෙන අදහස. ඔන්න ඔය අදහසක් එන ගතියම මිරිඟු ස්වභාවය. දැන් ඒ අදහස මේ පුළුවන් තරම් කියන උත්සාහ කළොත් දැන් ඒ අදහසේ එක උදාහරණයක් තමයි වතුර කියන්නේ. වතුර මිරිඟු ස්වභාවය කියනකොට අර ඒ ආපු අදහස පිහිටන්නම බෑ. නිත්‍ය කරන්නම බෑ. නිත්‍ය අපිට ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ තව කෙනෙකුට කියන්න පුළුවන් වෙන්නේ ඒක පිහිටියොත් නේ. ශූන්‍යතාවය කියනකොට අර ඒ අදහසක්වත් උපදින ස්වභාවයෙන්ම තියෙන ප්‍රශ්නයක් මේ දෙන්න. ඒතරේ ඉපදුනා නම් හටගත්තා නම් නිරංග ස්වභාවය නෙමෙයි. ඒක නිත්‍ය කළා. ඒතර ඕකම තමයි තව විදිහට අරගෙන. ඉපදීම ඉපදිලාම නැහැ කියන්නේ. හටගෙනම නැහැ කියන්නේ. හටගෙනම නැත්තම් කොහොමද මේක විස්තර කරන්නේ? හටගෙන නැති ස්වභාවය කිව්වහම මොකද්ද හටගත්තේ නැත්තේ කිව්වොත් විතරයි අපිට විස්තරයක් දාන්න. වතුර හටගෙන නැහැ. මොකක් හරි ඔය පේන දෙයක් මොකක් හරි දෙයක් හටගෙන නැහැ. දහක් හටගෙන නැහැ. පුද්ගලෙක් හටගෙන නැහැ. කියලා අර දෙයක් කියලා කියන්නේම ඒ කියන්න යනකොට ඒකෙන් හටගෙන ඉවරයි. හටගෙන නැත්නම් කිසිම ස්වභාවයක් ඔතෙන්ට දාන්න පුළුවන්. අන්නේ ඒ දාන ස්වභාවය තමයි අපිට සංඥා මට්ටම වෙලා තියෙන්නේ. ඒ සංඥා මට්ටමට බුදුහාමුදුරෝ පෙන්නනවා මිරිඟුව කියලා. ඒකට ඒ සංඥාවක් යෙදෙන්නෙම නැති ස්වභාවය වගේ අදහසක් නේද ඔය මිරිඟු කියනකොට එන්නේ. මිරිඟු. තමන් ඔය නිකන් දැන් මේවා මොන විදිහට කිව්වත් අර ලෝකෙට අයිති මොකක් හරි දාගන්නා දැන් මම ඔය කියන්නේ දැන් හීන මාත්‍රයක් කියේ. දැන් හීනෙන් පේන කිසිම ස්වභාවයක් ඒ බාහිර එකට සම්බන්ධ කරන්න විදිහක් නැහැ. හිස් භාවයක්නේ. ඒකයි හීනයක් තව කෙනෙකුට විස්තර කරන්න නම් අපි ලෝකෙට අයිති දේවල් දදා තමයි විස්තර කරන්න වෙන්නේ. හැබැයි කවදාවත් අර හීන ස්වභාවය කියන එක. හීනේ තියෙන දේවල් නෙමෙයි හීන ස්වභාවය. අන්න ඒ වගේ මිරිඟු ස්වභාවය. මිරිඟු ස්වභාවය තියෙනකොටම කිසිම දෙයක් හම්බ වෙන්න බැරි ගතියක්මනේ. ඒකේ ඒ විස්තර කිරීම කියනකොට මිරිඟුව නෙවෙයි ඒක අහන කෙනාට. හැබැයි අදහස ඇතුව ඇහුවොත් ඒකෙන් අදහස මතු කරගන්න පුළුවන්කමකුත් තියෙනවා. මිරිඟු ස්වභාවය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. වතුරෙන් විස්තර කරාට වතුරට කිසිම අදාළත්වයක් නැහැ මේ මිරිඟු ස්වභාවය කියන්නේ. ඒ අදහස කියන්නේ. ඒක මිරිඟු අදහස කියන්නේ අර හිස් අදහස, ශූන්‍ය අදහස. ඒකට බලන්න අර මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම දීපු හැම උපමාවෙම අදහස ගත්තොත් ඉපදිලාම නැති ස්වභාවයක් අපි උපද්ද ගත්තා කියන අන්නේ බොරුව නේද මේ පෙන්වන්න හදා. ඒකට ඒ ලෝකෙට අහුණා ලෝකේ හදාගත්තා. ලෝකය කියන මට්ටමම ශූන්‍යයි. කතා කරන්නවත් බැහැ. හම්බ වෙන්න හම්බ වුණා නම් දැන් ශූන්‍යතාවේ නෙමෙයි. ලැබුණා නම් ශූන්‍යතාවේ නෙමෙයි. එතකොට ඒ නිත්‍ය ස්වභාවය දෙයක් බවට පත් වුණා. දැන් වතුරේ බලලා කියන දෙයක් බවට පත් වුණාම ඒක ශූන්‍ය නෙමෙයිනේ තව දුරටත්. හැබැයි සකස් වෙන ස්වභාවය දැක්කොත් කවදාවත් අර වතුරේ බලලා කියන මට්ටමට යන්න විදිහක් නැහැ. කිසිම ස්වභාවයක් හම්බ වෙන්න විදිහක් නැහැ. ලැබෙන්න විදිහක් නැහැ. යන්න ඔය වගේ අදහසක් මතු කරන්න දෙන්න පුළුවන් උපමා ඕව නේද? රූපය කියන එක අපිට දෙයක්. ඒක තමයි ඒක විවහාරයක් කියන්නේ. උච්චති. රූපන්ති උච්චති. ඒ බුදුහාමුදුරුවෝ කියනවා රූපති. රූපනේ. රූපණය කියන එකට අපිට ව්‍යවහාරයක් නැහැ ඇත්තටම. يعني ව්‍යවහාරය තමයි. ඒ කියන්නේ ඒ රූපණය කියලා වචනේ කියනවා නම් උනාට ඒකට අදහසක් අපි දන්නේ නැහැ. රූපය කියුවත් අදහසක් තියෙනවා. ඒකට ඒක තවදුරටත් අර මිරිඟු ස්වභාවයේ හිස් ස්වභාවයේ නිවි. රූපය කියලා ව්‍යවහාර කරන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා රූපණය කියලා. රූපතිජකෝ බික්කයි තස්න රූපත් සුච්චති. ඒකම එකට තව පරියායකින් කිව්වොත් හුස්ම මොනවාද උපමාවක් අද පෙනකොට රූපය පෙන පිඩක් වගේ. දැන් පෙන පිඩ කියන එකට අපිට ලෝකයේ අදහසක් තියෙනවා පෙන ගොඩක් කියන එක. හැබැයි ඒ පෙන ගොඩ ගැන නෙමෙයි කියන්නේ. පෙන ගොඩේ ගතිය මොකක්ද? ආපහු කිසිම ගතියක් එන්න විදිහක් නැහැ කියන අපහර ශූන්‍ය ස්වභාවය මතු කරන්න ඒ උපමාව ගන්න. ඒ උපමාවේ හැඟීමෙන් රූපය දැන් රූපය කියන්නේ පෙන ගොඩක් කියන්නේ එතකොට අර හිස් ස්වභාවයන් කියන්නේ මේ විදිහට ඒක බලන්න යනවා නේද? මම හිතන්නේ අදහසක් එන්නේ නැති කියලා පෙරවන් කරණයි.
ඉරන්තනෙන්ද ප්‍රයි බොහොම පින් දැන් ප්‍රතිපදියේ එහෙම බලනකොට අපිට කොච්චර වුණත් මේ මේක දැනුමකින් නුවණකින් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා මට හිතුණා. මේක ප්‍රඥාවටම ගෝචර වෙන දෙයක්. ප්‍රඥාවකින්ම දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ඒව ක්‍රියාවල්. එතකොට ක්‍රියාවක් අපිට ඒක ක්‍රියාවක් නම් එතන දෙයක් වෙන්න බෑ. හටගත්ත දෙයක් වෙන්න බෑ. හටගෙන තියෙන දෙයක් වෙන්න බෑ. එමනම් ඒක අපි නුවණකින් මේක තේරුම් ගන්න කියොත් අපි දන්න තාවකක්කත් ඒකට ගලපලා බලලා තමයි අපි ඒක තේරුම් ගන්න හදන්නේ. එක්ක වචනයක් දාලා අපේ විවහාරයක් ඒකට යොදලා ඒ විවහාර කරනවා කියන්නේම දෙයක් කියලාගෙන අරගෙන ඉවරයි. එහෙමනම් මේ දබුතුමායි විස්තර කළ දුන්න විදිහට අපිට මේක මේක විමසලා විමසලා මේක ප්‍රඥාව දියුණු වෙලා ප්‍රඥාවටම ගෝචර වෙන දෙයක් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ප්‍රඥාවටම ගෝචර වෙන දෙයක්. එතනින්ම තමයි අපිට මේක දෙයක් වෙවේ හටගෙනම නැහැ කියන දෙයක් කියලා ගන්නත් බෑ. හටගෙනම නැත්තම් අපිට ඒ ගැන මේ විවහාරයක් කරනකොට අපි ඒක ප්‍රමාද වෙලා ඉවරයි. එතන එතකොට අර මේ අර අර ඔබතුමා කිව් විදිහට මිරිඟුවේ මිරිඟු බව කියන එක අපිට ගන්න පුළුවන් නම් ඒක ගන්න වෙන්නේ ප්‍රඥාවක තමයි. ඒ නැත්තම් අපි තවත් ජාතකට ගලපලා බලලා තමයි ඒක අපේ සාමාන්‍ය ලෝකයේ මට්ටමින් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒ තාක්කල් අපිට එතන නියම අවබෝධයකට ඇවිල්ලා නැහැ කියලා මට හිතෙනවා තේරුම් ගන්න.
බලන්න මිරිඟුවේ මිරිඟු බව කියන අදහස ගත්තනම් දැන් කිසිම විස්තරයක් ඇතෙන්ට දාන්න පුළුවන් කියන තැනට එනවා. ඒක විස්තරයක් දැම්මොත් අපි අර මිරිඟු ස්වභාවය වෙනස් කළානේ. මෙන්න මේ මේ මේක කියලා එකට දාන්න යනවානේ. හැබැයි එහෙම කියලා දැන් කතා නොකර ඉන්න බෑනේ. කවුරු හරි මිරිඟුව කියන්නේ මොකද්ද කියලා අහුවොත් එයාට තේරෙන මට්ටමකින් ඒක කියන්න. ඒකට එයාට තේරෙන මට්ටම කියන්නේ එයා දන්න ලෝකෙට අයිති දේවල් ටික කියනවානේ. ඒ ඕනම එකක් අරගෙන අපිට කියන්න වෙන්නේ ඔන්න ඔය දෙය හම්බ නොවන ස්වභාවයකි. ඒක උදාහරණයක් තමයි වතුර කියන්නේ. එයා වතුර කියන එක දන්නවනම් ඔන්න ඔය වතුර හම්බ නොවන ස්වභාවය තමයි මිරිඟු ස්වභාවය කියන්නේ. වතුර වගේ තියනවා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මොහොතකටවත් වතුර හටගෙන නැහැ පිටිතලන. ඒක පුළුවන් නේද ඕනම සංඥාවකට දාන්න? ඔය අදහස. එතකොට යායන් අනන්ත විදිහට ඒ අදහස විස්තර කරන්න පුළුවන්. හැබැයි ඒ කියන එකක්වත් ඒ කියන ඒවා ලෝකෙට අයිති ඒ එකක්වත් නෙමෙයි මිරිඟු ස්වභාවය. අරකෙන් නුමන තියන කෙනාට හිතන්න පුළුවන් කෙනා අදහස මතු කරගන්න පුළුවන්කම තියෙනවා අර විස්තරෙන්. හැබැයි ඒ විස්තරෙන් එයා වතුර කියන්නේ මොනවද? ඕක අණු ගොඩක්, පරමාණු ගොඩක්, H2O අරවා මේවා කියලා හොයාගෙන යෑම තුල එයාට ඒ අදහස එන්නේ නැහැ. ඒක ගන්න ඕන අර මතු කරන්න හදන අදහස වතුර ගැන කිසිම විස්තරයක් නෙමෙයි. එහෙම ස්වභාවයක්වත් නොලැබෙන බව කියන ඒ මිරිඟු ස්වභාවය හරියට දැක්කොත් ඒක කිසිම දෙයක් ඉපදිලා නැත්නම් ඉතින් මොනවද විස්තර කරන්නේ? කතා කරන්න බැරි වෙනවා. ඉතින් කතා නොකර හිටියොත් මේක අදහසක් දෙන්න බෑනේ. ඒ හින්දා ඉතින් මොකක් හරි විග්‍රහයක් දෙනවා. ඔය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා විතරයි කියන්න පුළුවන්. ඒක හරියටම දෙන්න බෑ. ඒක එතකොට අර එක්ක හිතන කෙනා විමසන කෙනා ප්‍රශ්න කරන කෙනාට තමයි අර අදහස මතු කර ගන්න පුළුවන්. එතකොට බලන්න අපිට හම්බ වෙන අපි කියන ස්වභාවයමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට අන්න ඒක ගැනයි මේ හම්බ වෙන ගතිය කියන වයින ගතිය කියනකොට ක්‍රියාවක් ඒකයි අපි ඔය ක්‍රියා කියන වචනේ දාන්න හැබැයි. හැබැයි ඒ ක්‍රියා කියන කෙනුත් යන්න ඕන අර ශූන්‍ය කියන අදහස ඉපදිලා නැහැ. ඉපදිලා නැති වුණහන් ඒක ගැන කිසියම්ම අදහසක් ආවොත් අර මතු කරන්න හදන අදහසක් නෙවෙයි. ඒක ඒතර වීම කියන වචනේ විතරයි ඉතින් ඒක දෙන්න තියෙන්නේ. බුදු කෙනෙක් පෙන්වන්නේ ඒතර වීම. කිසියම් අදහසක් එහෙම නෙවෙයි. එරුවන් සරණයි.
එරුවන් සරණයි ડોક્ટર රවි බොහොම පින් උතුමට අනේක වාරයක් පින් මොකද උතුමාගේ විස්තර කිරීම වලින් වාක් ප්‍රශ්න වලට මට පුද්ගලිකව මට නම් සෑහෙන ප්‍රයෝජනක් තියෙනවා උතුමා ඒ කල්යාණ මිත්‍රත්වයේ ඒ කරන විස්තරය අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ඉන්න උතුමාට අනේක වාරයක් පින් එරුවන් සරණයි.
පරණයි පාට හරි අහන්න අපහරි කියනවාද සමාරයිතති මගෙන් අහන්න තියෙන අවසන් අවස්ථාව ඉන්න පුළුවන් අහන්න මොනවා හරි කියන
සර්නයි ડોક્ટર රවි කවුරුත් නැති නිසා මම ප්‍රශ්නයක් අහන්න කියලා හිතා මේ අර ආනන්ද ස්වාමීන් වහන්සේගේ තියෙන බික්කුණී සූත්‍ර කියලා එක ඒකේ අර ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේ කෙනෙකුට ප්‍රකාශ කරනවා නැගණියනි ආහාර නිසාමයි මේකයි හටගෙන තියෙන්නේ ආහාර ඇසුරු කරගෙන ආහාර වලින් ආහාර ප්‍රහාණය කරන්න කියලා. එතකොට දැන් මේක උදාහරණයක් කියන්නේ කබලින්කා ආහාර වුණාට ආහාර වර්ග හතරක් තියෙනවනේ. එතකොට මෙතන කියන්නේ ආහාර උදව් කරගෙන ආහාර ප්‍රහාණය කරන්න කියලා. එතකොට මෙතන ආහාර ආහාර කියලා දෙකක් තිබුණාට මේ දෙකේ අර්ථ දෙකක් නේද? චුට්ට මේක චුට්ට පැහැදිලි කරන්න පුළුවන් නේද? يعني එකම නෙමෙයි ඒ ඒ පරියයි චුට්ටක් තවත් විස්තර කරන්න පුළුවන් නම් බොහොම පිං. තේරෙන සරණයි.
ඔව් සමහරවිට අපි කියනවා අපි ආහාර කියනකොට අර කපලින්ක ආහාර කියලා අපි දාගන්නේ කන බොන ආහාරනේ. ඒ මට්ටමෙන් ප්‍රොඩක්ට් එහාට යන්න වෙයි.
ඒක දැන් මට හිතුණා විතරයි එහාට යන්න ඕනේ කියන එක. ඒ වුණාද ඒක චුට්ට කරලා විස්තර.
ඔව් දැන් අපිට එතකොට පිට මන් කිව්වා මං හිතන්නේ ඔය ඉස්සර අපි ආහාර සූත්‍රය කියනකොට දැන් අපිට හිතෙන්නේ දැන් ආහාර කියන්නේ අපි කන බොන කෑම නා කෑම තියෙන සත්‍යය ඉන්න ඕනද නැද්ද සත්‍යය මත නේද කෑම කියන එකක් අර්ථ දැක්වෙන්නේ දැන් අපි දන්නවත් තමයි සත්‍යයේ කිසියොත් එයාට අවශ්‍ය කෑම අපි මිනිස්සුන්ට තියෙන කෑම නෙවෙයි තව සත්‍යයකට තියෙන කෑම සත්‍යය මත නේද කෑම උපදී. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ආහාරයෙන් සත්‍යයගෙන එනවා කිය. සත්‍යයෙන් කෑම ඇති වෙනවා නෙමෙයි. ආහාරයෙන් සත්‍යයගෙන එනවා. දැන් අපේ හිතන පැත්තට ඉන්නේ සත්‍යෙ කිතියක් තමයි කෑම ගැන කතා කරන්න පුළුවන්. සත්‍යෙක් නැත්නම් කෑම ගැන කතා කරන්න බෑ. ඒකයි අපි මේ ලෝකිතයි හිතන විදිහ නෙවෙයි මේ බුදු කෙනෙක් පෙන්නන්නේ ඊතර වෙන පැත්ත කියනකොට. එතකොට දැන් අපි කබලින් කහර කියනකොටම අපි අදහපත් දාගෙන ඉවරයි. මත කන්න තියෙන මේ විකල කන, අපල කන, කෑම જાති කියලා. ඒ අදහස නෙවෙයි ආහාර ආහාර කියන්නේ. ගෙන එන අර්ථෙන් ආහාර ගෙන එන්නේ. ගෙන එන්නේ කොහොමද ආහාරෙන් ගෙන එන්නේ සත්‍යය. ආහාර ගෙන එන්නේ සංහාරය. එතෙන් යනකොට තවත් පහසු වෙනවා. තණ්හාවෙන් කොහොමද ආහාර? ආහාර තිබුණත් නේ අපි තණ්හාකට. අපි හිතන විදිහට. ඒත් අපි හිතන විදිහට ගැලපෙන්නේ නැහැ මේක. අපිට තියෙන ආහාරයට තණ්හා කියලින් බුදුහාමුදුරුවෝ කියන්නේ තණ්හාවෙන් ආහාර ගෙනේනවා. තණ්හාවෙන් ආහාර ගෙනේනවා. ආහාරෙන් සත්‍යය ගෙනේනවා. දැන් මේක ඉතින් හිතා ගන්න බැරි කතාවක් නේ කියන්නේ. ඒකයි දැන් ඔක නුවණින් විමසනකොට හරි අපරණමයි. තණ්හාවෙන් කොහොමද ආහාර? ආහාර තිබුණොත් නේ හිතන්නවා ගන්න. අපිට මේක විසඳ ගන්න බැහැ. ඒක හොයන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? එහෙම වෙන්නේ කොහොමද? මොකද්ද මේ? අපිට පේන්නේ නැති මොකද්ද මේ අදහස? වස්තු කරන්න හදන්නේ. ඒ අදහසට වෙනකොට දැන් බුදු කෙනෙක් පෙන්නන අදහසේ හැම තිස්සෙම මොන පරියායෙන් ගත්තත් ඊතර වීම කියන එකට නියන්න ඕනේ. දැන් අපිට ඊතර වෙලා ආහාර කියලා දෙයක් ලැබිලා. බබලෙන් ආහාර කියන්නේ මෙන්න මේකයි කියලා අපිට ලැබිලා අදහසක් තියෙනවා. එතකොට ඒක ලෝකෙටයි තියෙන්නේ. ආහාර පිළිසඳ දැකීම තුළ වෙන්න ඕන ආහාරය කියන අර මොනවාරි සංඥාවක් ඔතන තිබුණා නම් ඒකෙන් ඈතර වෙන්න ඕන. අර මිනිඟු ස්වභාවය වැටහෙන්න ඕන. ශුන්‍යතාවය වැටහෙන්න ඕන. ඈතර වීම කියන්නේ. ඒක නිකම්ම ඔක බොරුවක් කියලා මේ දාගන්න එක නෙමෙයි. මේ සෙවීම තුළ ඒ පැත්තට යන්න. අර ඒ වචන වලින් දෙන්න හදන මතකරන අදහසක්. ඒකට තමයි කියුවේ දැන් අපිට හිතන්නේ මේ ශරීරය පවතින අර කන බොන ආහාර ටික තියෙන්න ඕන කියලා. දැන් නිකන් බැලුවොත් ටක් හිතුවොත් මේ මොහොතේ ශරීරයේ තියෙනවනේ. දැන් මේ මොහොතේ ශරීරයේ තියෙන්නේ ආහාර තියෙන හින්දාද? අපි කබලෙන් ආහාර කියන જાතිය දැන් තියෙන හින්දාද දැන් ශරීරයේ තියෙන්නේ? ගැලපෙන්නේ නැහනේ. මේ මොහොතේ පිඟානේ ආහාර තිබුණා කියලා මේ ශරීරේ පවතිනවා කියන කතාවක් නෙවෙයි මේවා කියන්නේ. ඒකට දැන් මොකද අපිට වෙලා තියෙන්නේ? ශරීරය තියෙනවා ආහාර නැහැ. හැබැයි අපි හිතන්න හදනවා අර ආහාර හින්දා තමයි මේ ශරීරය ලැබුණේ කියලා. මේ ඕක ඔය අර මේ ඇතිකල්ලි මේ වේ කියන කතාව නෙමෙයි. මේ ඇතිකල්ලි ඒ වේ කියන කතාව. යාති දෙක. එහෙන් බැලුවත් ඒ පරියායෙන් බැලුවත් ගැලපෙන්නේ නැහැ. බලන්න මේ අපි ගත්තු අදහස නෙමෙයිනේ මේ බුදු කෙනෙක් පෙන්වන්න හදන. දැන් අසරණ වෙන්නේ නැද්ද ඔහොම බලනකොට. අපි දන්නේ එකක්වත් නෙවෙයි මේ කියලා කි. අපි හිතනවා දන්නවා කියලා. ඒ විමසන්න වෙනවා. ආයය අහන්න වෙනවනේ මොකද්ද මේ කියන්නේ. හොයන්න වෙනවනේ. ඉතින් ඒකට තමයි මම කිව්වේ දැන් සාමුද්‍රවර කය පිරිසිඳ දකින්න කියලා මොකද්ද එකක් කියලා තියෙනවනේ. රූපය පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ ඒකේ යථාභූත ස්වභාවය දකින්න. එතකොට තමයි ඔය පරියාය හරියටම අවබෝධ රූපය පිරිසිඳ දකින්නකොට අන්න රූපය වෙන ගොඩක් කිව්වේ ඇයි කියලා අවබෝධ වෙනවා. එතකොට අපි වෙන ගොඩයි රූපේ අරගෙන ඔක හොයන්න ගියාට මේක අහුවෙන්නේ නැහැ. ඒ වගේ මේ කය පිරිසිඳ දකින්න දැන් ඔය කාය අනුපස්සනාව කියලා අහලා තියෙනවා. මේක එක එක මං කිව්වේ ඉරියව් පැත්තෙන් ගත්තොත් ඉරියාපතේ පැත්තෙන් දැන් මොන ඉරියව්වේද අපි ඉන්නේ තමන් ඉන්නේ කියලා මම ඔය හැම තිස්සෙම බලන්න කියන්නේ. මේ මොහොතේ මොන ඉරියව්වද කියනකොටම අපි ඉරියව්ව දන්නවනේ. වාඩිලා ඉන්නවද හාන්සිලා ඉන්නවද හිටගෙනද කොහොමද ඉරියව්ව හන්දට මැවිලා පේනවා. මැවිලා පේන තැනම දැන් පතහන සංඥාව ඔක්කොම ටික තියෙනවා. එතකොට මෙන්න මේ පේන එක දැන් පේන්නේ අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි මේ මොහොතේ පච්චපන්න වුණ ශරීරයක් තියනවා නයි ඉරියව්වක් තියනවා නං ඒක කොහොමද ලැබෙන්නේ කියන තැන නිකන් හෙව්වොත් මේ කය කියන්නේ මොකක්ද කයක් නැත්නම් ඉරියව්වක් නැහැ නේ ඒ කය කියන්නේ මොකක්ද දැන් අපිට ඇහැට පේන එකක්ද දැන් අල්ලලා බලන්න පුළුවන් එකක්ද දැන් භෞතිකව තියෙන දෙයක්ද අපි එතනින් තමයි පටන් ගත්තේ ගෝචර තැනින් එනකට දැන් මනසට එන ධම්මාරම්මණයක් නේද තනි කරමු මනසට ඇස්සර නුඹත් අපි ඉන්න ඉරියව්ව අපිට කියන්න පුළුවන් ඇස් පියාගෙන පේන්නේ මොකද්ද හිතෙන් හදලා දෙන ස්වභාවයක් නේ තමයි මං කියන්නේ අර හීනයක් දැක්කා. හීන මාත්‍රය. ඒ හීන මාත්‍රයක් කියන එක අපිට තේින්නේ නැහැ. මොකද අපි එතන සිහිය නොවන මේ සකස් වෙන විදිහ සිහිය නොවන පිහිටලා නැහෙනේ. අපි සකස් වුන එක දිලි පිටින් බාරගත්ත. මේ ශරීර රූපය කියලා. මේක විමසීම කරනකොට පේනවා එහෙම රූපමය භෞතික ශරීරයක් නෙවෙයි මේ හම්බ වු. ඉතින් මොනවද සිහි කරලා දීලා. ඒක අල්ලන්න පුළුවන්. ඒක අඩු ගානේ වෙන කෙනෙකුටවත් පේනවද? අපි දකින හීනේ තව කෙනෙකුට කවදාවත් පේන්න විදිහක් නැහැ. අපි දැනගත්තු ශරීරේ තව කිසිම කෙනෙකුට දැනගන්න විදියකුත් නැහැ. දැන් බලන්න මේ ශරීරය කියලා අපි බාරගත්තු එක සකස් වෙනකොට ශරීරය කියන එකේ තව දුරටත් ඉන්න පුළුවන්ද පිහිටන්න පුළුවන්ද? ඊතර වෙනව නේද? එහෙනම් ශරීරයක් සකස් වෙන්න ආහාර තියෙන්න ඕන. මේ මොහොතේ ශරීරය සකස් වෙන්න ආහාර තියෙන. ඒ කියන්නේ ශරීරයක් ගෙන ආවනේ අපිට. ඒ ගෙන එන්න යෙදුන ප්‍රත්‍ය ස්වභාවයන් ටිකක් තියෙනවා. ඒකට ඒ පැත්තෙන් බැලුවොත් තියෙන අර ප්‍රත්‍ය ටික ඔක්කොම යෙදිලා ශරීරයක් ගෙන එන්න ගෙන එන අර්ථෙන් තමයි ආහාර කියන්නේ. එතකොට විඥානයකට අහු වෙලා නේද ශරීරය කියන එක. අපි ශරීරය කියන එක දැනගෙන නේද? දැනුවත් වෙන්නේ කොහොමද විඥානයකට අහු නොවුණා? කතර විඥාන ආහාරය තියෙන්නම ඕන නේද? දැන් මේවා කියනකොට ආයේ තේරව නේද මේක වෙන්නම බැරි දෙයක් උපත් වෙලා කියලා. දැනගන්නම බැරි දෙයක් දැනගෙන කියලා. අපිට ඔය පැත්ත තේින්නේ අපි. දැන් මේ මං හොයන එක විදිහක් විතරයි විමසන විදිහක් කියුවේ තමයි තෝරනා. මේ ප්‍රශ්න කරගෙන විමසගෙන විමසගෙන යනකොට හරි පරයය වැටෙනවා මිසක් ඒකෙන් මේ රූපෙට ඒක ගලපන්න ගියාට අහු වෙන එකක් නෙමෙයි. ආහාර ප්‍රත්‍ය කියන එක අපි දන්න ආහාරය කියනවා. අපි දන්න සත්‍යයක් තියෙනවා. මේ සත්‍යයක් අනබොන ඒවා තමයි මේ ආහාර. ඒ ලෝකෙටයි එකනේ. ඊට වඩා වෙනස් අර්ථයක් එනවා මේ ඊතර වීම එක තමයි හැමතිස්සෙම කුළු ගැන්නේ. විමසීම තුළ ඊතර වීම අපි දීපු තේරුම් එකකටවත් පිහිටන්න බැරි වෙන. ඒක ඔක්කොම ලෝකෙට අයිති දේවල්. ඒවා ඉක්මවා යනවා. එතකොට අන්න අර ඉස්සෙල්ලා මාත්‍යක රූපය පෙන ගොඩක් තිබ්බ එකත් එක්ක දැන් ඒ පෙන ගොඩ නැත්තම් මිරිඟු. මේ මිරිඟු ස්වභාවය දැක්ක නැති නිසා පෙන ගොඩ තියෙන අදහස් දැක්කේ නැති නිසා අපි ලෝකයක් හදාගෙන මේ දාගත්තු තේරුම් ගොඩ මේ එතන අපිට ලැබිලා තියෙනවා. ඒක මේ ලැබීම ඉක්මවා යනවනේ. ඒ මේක කියනකොට තර්කෙන් හිතනකොට ගොන්නේ ඔය ශරීරයක් කියලා දෙයක් නැහැ. ඒක නෙමෙයි කියන්නේ. එහෙම ගත්තොත් ඒක තව දෘෂ්ටියක්. ඒ සෙවීමත් එක්ක දැන් අර බල්ලගේ ප්‍රමාණයෙන් බල්ලා නිකන් කෙබුවට හරියන්නේ නැහැ හොයන්නේ නැතුව ඔතන බල්ලෙක් නැහැ මන්ට රැවටිලා එහෙම අහුවෙන්නේ නැහැ. රැවටුනේ කොහොමද කියලා එයා තේරුම් ගත්ත දවසක තමයි එයාට ඒ සත්‍ය අවබෝධ වෙන්නේ. එදාට තමයි මේ කියන වචන ටික මොන වචනෙන් කිව්වත් හරි නැහැ ඇත්ත කියන තැනට. නැත්තම් වෙන්නේ ඒ කියන වචන වලට අපේ අදහස් ගලප ගලප ඉන්නවා. ඒ ගලපීම තුළ ඊතර වීම වෙන්නේ ඥානෙ වැඩෙන්නේ නැහැ. එකන පං හිතන්නේ අදහසක් එන්නේ නැති කියලා හිතනවා. පෙරුවන් ප්‍රසන්නයි.
සරණයි බොහෝම පිං මට හිතෙන්නේ වඩ වඩාත්ම ශෙවීම තීව්‍ර වෙන්න 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 තමයි මේ අර්ථයන් අපිට වඩ වඩාත් පැහැදිලි වෙන්න පටන් ගන්න. ඒක නිසා ශෙවීමයි තීව්‍ර කරගෙන ඉතුළමයි සිටිය යුතුයි කියන එක තමයි වඩ වඩාත් ප්‍රත්‍යක්ෂ වෙන ඇත්තටම. බොහෝම පින් වාචාකතුමා තෙරුවන් සරණයි.
දැන් ඒ සෙවීම එන්න අපිට හොයන්න දෙයක් තියෙනවා තෝරන්න ප්‍රශ්නයක් එන්න ඕන. ප්‍රශ්නේ මතුවෙන්නේ නැති එක තමයි අපිට තියෙන මං කියන්නේ අර දහම ඇහෙන්නේ නැහැ කියන්නේ. දහම ඇහෙනවා නම් අපිට ලොකු ප්‍රශ්න ගොඩක් එන්න ඕන හොයන්. මේක වෙන්නේ කොහොමද? මේක වෙන්න වෙන්න බෑ. කියන එකත් එක්ක තමයි අර ප්‍රශ්න කිරීම සෙවීම යන. අර දහමක් ඇහෙනවා කියන්නේ අර නොදන්න බවම මතුවෙන. අපි දන්න දේ නෙමෙයි මේ කියන්නේ. ආහාරයෙන් සත්‍යය කියන අපි දන්නේ සත්‍යයට මේ ආහාර කොහොමද මේ කරන්නේ අනේ වගේ ඒ ප්‍රශ්නේ එන්නවා ඒ ප්‍රශ්නේ නිකන් එන්නේ නැහෙනි හිතන කෙනාට නේ විමසන කෙනාට නේ නැත්නම් ඉතින් අරක කටපාඩම් කරගෙන අනිත් පැත්තට ඒ වචන ටිකම කිය කියා ඉන්නවා ඕක තමයි අපිට දහම හොයනවා කියලා වෙලා තියෙන්නේ මොකක් හරි අමුතු වචනයක් කිව්වොත් ඕක පාඩම් කරගන්නවා ඊළඟ තැනේ ඉඳන් ඒක දන්නවා ඒකෙන් කිය කියා ඉන්න අපිට මානසික විමසීම අවදි වීම වෙනවද කියන පැත්ත තමයි අපි ඉස්සෙම මේ දකින්නවා. ඒකයි ඒ ප්‍රශ්න කිරීම මතුවෙන්න එතන තමයි අර මම දකින්නේ යම් කිසි අසරණ භාවයක් එන්නේ එතකොට. ප්‍රශ්න කිරීමක් මතුවෙනවා. දැන් වැටහෙන්නේ නැහැ. අද මේ මහා අමුතු දෙයක් කියන්නේ. ඒක දකින්නත් ප්‍රඥාවක් ඕනේ.
එරුවන් සරණයි. සර් අවසරයි. ඔබතුමාගේ පැහැදිලි කරපු විදිහට ආහාර සත්‍ය ආහාර නිසා කියන එක පැහැදිලි කරේ මාරි වටිනවා. ඒතර මට පොඩි කුකුසක් ඇති වුණා දැන් පෙට්‍රෝක් ඇති වුණා. දැන් අපිට මේ පස්ස ආහාර, මනු සංසිතර ආහාර වාගේ හිතනකොට ඒකට හුඟක ගැළපෙනවා කියලා තේරෙනවා. තෙන්දාර කබලික ආහාර කොහොමද ගැලපෙන්නේ කියන පොඩ්ඩක් මේ පොඩි ගැටුමක් තාවෝ තව පොඩ්ඩක් කියන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් බොහොම වටිනවා.
ඔය එතන කියන්න තියෙන්නේ අපි දැනට හිතන් ඉන්න කබලික ආහාර කියන්නේ ලෝකෙටයි එකක්. අපිට ඒ කබලින්ක ආහාර දෙයක් කරලා අපිට සටහනක් තියෙනවනේ කබලින්ක ආහාර කියන්නේ. මේවා කියන. ඒක ඒතර වෙන පැත්ත නෙවෙයිනේ. ඒකට ගලපන්න ගියාට මේක ගැලපෙන්නේ නැහැ. එතකොට ආහාර කියලා දෙයක්ත් තියෙනවා. සත්වයාගේ ශරීරය කියලා දෙයක්ත් තියෙනවා. මේ දෙකේම බැසගෙන නේද අපි දැන් ගලපන්න හදන්නේ.
ඔව් සදා ඒ වගේම නෙමෙයි ද අපි දැන් අපි මනෝ සංචේතන ආහාරයකට ගලපන්න හදන්නේ.
ඔව් දැන් මේකේ විමසීම එනකොට දැන් අපි ඒ දෙක පනෝ ගත්තට පස්සේ වෙන්නේ සත්වයටනේ ආහාර තියෙන්නේ. ආහාරයෙන් සත්වයාගෙන එනවා නෙවෙයි. ඒ බුදුහාමුදුරු කියන එකට ගැලපෙන්නේ
නැහැ.
ඒක හොයන්න වෙනවා. ප්‍රශ්න කරන්න කොහොමද ඒක? කොහොමද? ඒ ප්‍රශ්න කිරීම තුළ ප්‍රඥාව අවදි වෙනවා කියන්නේ එතර වෙන එක. එතර වෙනවා කියන්නේ අර ප්‍රශ්නේ තියෙන අඩුවම Tamanට පේනවා. ඒ ප්‍රශ්නේ තවදුරටත් අදාළ නැති වෙනවා ප්‍රඥාවට එනකොට. දැන් ඒක දැන් අදහසක් ගන්න කිව්වොත් දැන් බල්ලට ඇහෙනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක වැරදි කියලා. ඇහෙනවා විතරයි. දැන් එයා විමසන්න වෙනවා. ඒ විමසනකොට මුලින්ම අර වතුරේ ඉන්න බල්ලගෙන් පටන් අරගෙන තමයි එයාට විමසන්න වෙන්නේ. එයා කෙස්ලොම් නියදත් වලින් හැදිලාද ප්‍රමාහදාපින් හැදිලාද මොමම තියෙනවා නේ තියෙනවාද ඔය එක එක විදිහට විමසගෙන යනවනේ. ඒ විමසද්දී එයාට ඒක විමසන විදිහ හරි කියලා හිතුණට යම් කිසි දවසක අර ඉතර වෙන නුවණාවට පස්සේ අර විමසපු ප්‍රශ්න ටිකේ වැරද්ද පේනවනේ. ඔය බල්ලා සැර බල්ලෙක්ද සිල්වත් බල්ලෙක්ද හොරෙක්ද ඔය ආපු අදහස් වල ශුන්‍යතාවය පේනවනේ. දැන් ඒ කියන්නේ ඒ උපමාවෙන් අපේ මට්ටමට එනකොට ඒ බල්ලා ගැන දෙතිස් මහ කුණූප කියලා කියපු එකේ මේ අඩුව අහුවෙනවනේ. ඒ නොදන්න තවත් කල්නේ විදිහට බලලා තියෙන. එතකොට අපි මේ රූපයේ බැසගෙන ඒක හොයන්න යන එක ආහාරයේ කබලින්ක ආහාර කියන්නේ මේකයි කියලා පිළිගරගෙන ඒක හොයන්න යන එකේ අඩුව දැම්ම පේන්නේ නැහැ. කබලින්කා ආහාරයේ පිරිසිඳ දකිනකොට ඒකෙන් එතර වෙනකොට අන්න මේ කියන පරියායන් ටික ලස්සනට ගැලපීලා තියෙයි. එරණාර දැන් අපි ශරීරය කියන එකේ බැසගෙන ආහාර කියන එකේ බැසගෙන ඒකට ගලපන්න ගිහිල්ලා තමයි කබලින්කා ආහාර කියන්නේ මෙන්න මේවයි කියලා අදහසක් තියෙනවා. ඔය අදහස ඉක්මවා යනවා තමයි ඒක ආහාරයට වඩා දැන් ශරීරයේ පැත්තෙන් බැලුවහම පේනවනේ නිකන් ඉරේ කියන මම යනවා කියන පැත්ත නේද? අන්න ඒ වගේ හොඳයි. එහෙනම් අපි එතනින් සාකච්ඡාව අවසන් කරමු අදට. මම හිතනවා හිතන්න පැති ලැබෙන්න ඇති කියලා, විමසන්න පැති ඇති වෙන්න කියලා. පෙරවන් සරණයි.
හොඳ ප්‍රශ්නාවලි මහත්මයා. එහෙමනම් හොඳමයි. එහෙමනම් අද දිනත් රවි මහාචාර්ය රවි කොක්ලගේ මැතිතුමා අප වෙනුවෙන් ඇත්තරම කොතරම් ඒ වැඩ කටයුතු තිබුණත් අප වෙනුවෙන් මේ ධර්ම සාකච්ඡාවට සහභාගි වෙමින් අපිට මේ කියන ප්‍රශ්න නිරාකරණය කර දෙමින් ඔබතුමා ඉතාම වටිනා ධර්ම දාන මේ කුසලයක් සිදු කරගත්තා. ඉතින් අපිට මේ සුමාන කීපයක් ධර්ම සාකච්ඡාව නැති වුණත් අප ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා අප මේ කරන ලද පින්වල බලයෙනුත් ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා. ඔබතුමාගේ ධර්ම කටයුතු සාර්ථකව කරගෙන යාමට මේ අප කරන කුසල්ද හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අද කරගත්ත මේ සියලුම පින්වල බලයෙන් ගවි මහත්මයාගේ දයාබර දෙමව්පියන්ටත් මලගේ ඒ වගේම අනිකුත් මලගේ ඥාතීන්ටත් මේ පින්වත් පත්වේවා. ඒ සියලුම දෙනාටමත් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාවට මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම මහත්මීන්ටත් ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාව සාර්ථක කරගෙන යාමට උදව්පකාර කරපු සියලුම දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම සියලුම දෙනාටමත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් රවි මහත්මයාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. තිරුවන් සරණයි රවි මහත්මයා. බොහෝම පිං. සියලු දෙනාටම තිරුවන් සරණයි.
තිරුවන් සරණයි දුලන් මහත්මයතුළු හැම දෙනාටම. ඉතින් අප අද පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරනවා මේ වගේ මේ නාලිකාව පවත්වගෙන යන්න ආරම්භ කරපු උදව්පකාර කරන ඒ ගයන් මහත්මයතුළු පොතුහෙර පවුලේ සියලු දෙනාටමත් ඔවුන්ගේ පවුල්වල අයත් මේගේ ඥාතීන්ව අපි ඉරස් කරගත්තු සියලුම පින් අනුමෝදන් වෙන්න, ඔවුන්ට නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, ඉක්මන් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සාකච්ඡාවට අහගෙන ඉන්න යම් කිසි දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් අපි ඉස්කස් කරගත්තු සියලුම පින් අනුමෝදන් වෙන්න, දිව ඉසුරු වැඩි දියුණු වෙන්න, සතුටපත් වෙන්න, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපි සැවොම, ඒ වගේම පවුල්වලය, මියගිය ඥාතීන් සියලුම දෙනා ආරක්ෂා කරන්න, අපිට තව තවත් මේ වගේ ධර්මය අහන්න සාකච්ඡා කරන්න අවස්ථාව ලැබිලා දෙන්න, කල්යාණ මිත්‍රයන් මුණගස්සන්න, මේ දහම අවබෝධ කරගන්න යම් කිසි බාධාවක් තියෙනවා නම් ඒව දුරින්දු භූත කරලා දෙන්න. අපිට ඒ වගේම මේ ලෞකික වශයෙන් යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් වලපදයක් ලෙඩ දුකක් සරසතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් සෑමකින්ම අපව ආරක්ෂා කරලා ධර්ම අවබෝධය සඳහාම පරිසරය සකස් කරලා දෙන්න කියලා අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉතින් සහභාගී වෙන සියලුම දෙනාට, ඒ උදව් උපකාර කරන සියලුම දෙනාට, ඔවුන්ගේ පවුල්වලටත් නැවතත් පුණ්‍ය අනුමෝදනා කරනවා. නිදුක් නිරෝගී භාවයත් ඉක්මන් ධර්ම අවබෝධයක් හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. පෙරවන් සරණයි හැම දෙනාටම.
සාදු 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 තෙරුවන් සරණයි මහාචාර්යතුමාට.
තෙරුවන් සරණයි සියලු දෙනාටම මහාචාර්යතුමාට හරි මහත්මයා සැත්ත සියලු දෙනාටම තෙරුවන් සරණයි.